Namo tassa bhagavato arahato samma sambuddhassa. Padai me imidiri pahandara api sakatcha karanna balaporuthu wenne anapana sati sutre. Me anapana sati sutreyan tulin priyanta langwima athi wenne kohomada අප්‍රියයන්ගෙන් වෙන්වීම ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉසෙල්ලාම මේ ප්‍රියයන් කියලා කියන්නේ මොනවද? අප්‍රියයන් කියන්නේ මොනවද? ආනාපාන සති භාවනාව වඩන ඒ ආර්ය උත්තමයා මේ දුකෙන් නිදහස් වෙලා ප්‍රියයන් එක ජීවත් වෙනවා. එයා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. අපි දන්නවා තථාගතයන් වහන්සේ ගොඩාක් අවස්ථාවලදී කතපුඤ්ඤ උභයත් නන්දති කියලා දේශනාවෙන් සඳහන් කරනවා. එයා ලෝක දෙකේම මානසික ස්වභාවයන් තුලින් කායික ස්වභාවයන් තුලින් ගොඩාක් සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් කියලා කියනවා. සන්තුෂ්ච කෝච්ච සුබරෝච්ච කියලා කියනවා. එයා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා කියලා. එනම් මේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කළා මේ ලෝකේ යම්කිසි භාවනාවක් වඩන ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකේ ගොඩාක් සන්තෝෂයෙන් ජීවත් වෙනවා. එනම් තාපසවරු, යෝගිවරු, මුනිවරු, භාවනා යෝගියෝ මේ ලෝකේ ගොඩාක් සන්තෝෂයෙන් ඉන්න කට්ටිය. පෘථුජන මිනිසුන්ට වඩා ඒගොල්ලෝ තමන් වහන්සේලාගේ ජීවිත ගොඩාක් සතුටින් ගත කරන බව භාග්‍යතුන් වහන්සේ ගොඩාක් තැන්වල සඳහන් කරලා තියෙනවා. අද ආනාපාන සති සූත්‍රය තුලින් මේ ගුණධර්ම වැඩෙන්නේ කොහමද? මේ මානසිකත්වය දායාද වෙන්නේ කොහමද? මේක උරුම කරගන්නේ කොහමද කියන එක ගැන තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන සති සූත්‍රය කරනකොට අපි දන්නවා ඒ ආනාපාන සති සූත්‍රයේ තථාගතයන් වහන්සේ සඳහන් කරන කමඨාන් කීපයක් තියෙනවා. සතර සතිපට්ඨානය ගත්තාම ඒකේ ආනාපාන සූත්‍රය ගැන හොඳ ලක්ෂණ විග්‍රහයක් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මේ ආනාපාන සති සූත්‍රය තුළ ගොඩාක් තැන් ස්ථාන තියෙනවා. පාලි පාඨවලින් ගොඩාක් ගැඹුරු අදහස් තියෙනවා. නමුත් ඒවා අනාගතේ අපි කතා කරනවා. ඉසෙල්ලාම මේ භාවනාවේ ස්වභාවය, භාවනාවෙන් ඇතිවෙනා වූ ප්‍රතිඵල, භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණා තමයි මේ සාකච්ඡා කරන්නේ අපි දිගටම. ආස්වාස කරන බව දැනගෙන, ප්‍රාස්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාව කරනකොට මේ සිත ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි දන්නවා ගොඩාක් වේසටපත් වෙලා මාන්සි වෙලා දුර බෑරක ඉඳලා ගව් ගණනාවක් ඈත ඉඳලා අපි ඇවිදලා ආපු කෙනෙකුට විදුලි පංකාව කරකවලා එයාට උලන් දෙන්න ඕනේ නම් උපරිම එක කරකවන්න ඕනේ. ඇයි එයාගේ ඉසමුදුනේ ඉඳලාම දාඩිය දාලා කය ගොඩාක් වේසටපත් වෙලා මුළු සර්වාංගය පුරාම දාඩියයි. ඒක නිවෙන්න ගොඩාක් එයාට වාතය සපයන්න ඕනේ. එහෙනම් ගොඩාක් වාතය නිෂ්පාදනය කරන්න විදුලි පංකාව ගොඩාක් ගැඹුරෙන් කරකවන්න ඕනේ. එහෙම කරකවාම තමයි විශාල උලම් ප්‍රමාණයක් ඇවිල්ලා යගේ කය නිවෙන්නේ. සාමාන්‍ය විදියට ඇවිදගෙන එන කෙනෙකුට මාංශයක් නැත්තම්, එයාට දාඩිය එච්චර නැත්තම්, එයාට ටිකක් පංකාව කරකවාම ඇති පොඩි උලංගක් ආවම එයා එකෙන් සෑල්ලුවටපත් වෙනවා. එයා නිදහස් වෙනවා. ඒ වගේම ගොඩාක් සීතලයි මට ගොඩාක් සීතල වෙලා ඉන්නේ. කය ගොඩාක් මේ රෝගී තත්ත්වයකට භාජනය වෙලා ඇඟේ ශක්තිය ගොඩාක් වැය වෙලා මට පොරෝ ගන්න ඕනේ සීතලයි කියන කෙනෙකුට පෑන් එක කරකවන්නෙත් නෑ. ඇයි? බොහොම අවමෙන් කරකවුවත් එයාගේ ඒ ශාරීරික තත්ත්වය අසාධ්‍ය වෙනවා. ගොඩාක් සීතල නැට වෙවුලන්න පටන් ගන්නවා. ඒතර කයේ තියෙන ඒ ශක්තිය ගොඩාක් ඊන වෙලා යනවා. එන මේ වගේ හේතුන් සලකා බලලා අර විදුලි පංකාව කරකන එක නවත්තලා දානවා. එන මේ විදුලි පංකාව පස්වෙනි මට්ටමින් කරකනවද, හතරවෙනි මට්ටමින් කරකනවද, තුනෙන්ද, දෙකෙන්ද, එකෙන්ද නවත්තනවද කියන එක තීරණය වෙන්නේ කය අවශ්‍යතාවය මත. කය තමයි තීරණය වෙන්නේ ෆෑන් එක මදි වාගේ. ඇයි? රස්නේ වැඩි. ඒ නිසා ෆෑන් එක මදි. රස්නේ අඩුයි, ෆෑන් එක වැඩි. අපි කියන ෆෑන් එක ටිකක් අඩු කරන්න කියලා. එහෙනම් අපේ ජීවිතවල අපිට මේ අද්දකින් තියෙනවා. අපි කියනවා මේ ෆෑන් එක ටිකක් අඩු කරගෙන යන්න. ෆෑන් එක තව ටිකක් වැඩි කරන්න. එහෙනම් මේ වැඩි කරන අඩු කරන ප්‍රකාශය අපි කියන්නේ අපේ කයේ තියෙන ඒ ස්වභාවය தත්වයට අනුව. එහෙනම් ආස්වාස වෙන බව 100ෙන් ඉන්නකොට ප්‍රාස්වාස වෙන බව 100ෙන් ඉන්නකොට මේ 100ට 90 මේ කයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. එහෙනම් අපි දන්නවා මේ සිත භ්‍රමණයක් වෙනවා කියලා. ඇයි භ්‍රමණය වෙන්නේ? මේ ලෝකේ සෑම 90ක්ම භ්‍රමණය වෙනවා. මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම භ්‍රමණය වෙනවා. මේ හැම එකක්ම වෙනස් වෙන සුළුයි. ඇයි මේ සෑම එකක්ම ඇදිලා තියෙන්නේ 90 වලින්නේ? රූප භ්‍රමණය වෙන බව අපි දන්නවා. කොහොමද රූප හැම එකක්ම සෛල වලින් ඇදිලා තියෙන්නේ? සාක සෛල, සත්ව සෛල. එහෙම නැත්නම් භෞතික සෛල. අපි ඒවට අණු කියලා කියනවා. එහෙනම් භෞතිකයක් හෝ වේවා, සාකයක් හෝ වේවා, ජීවියෙක් හෝ වේවා, මේ හැම එකක්ම සෛල වලින් අණු වලින් ඇදිලා තියෙන්නේ. මේ ඔක්කොම භ්‍රමණය වෙනවා. ඒ නිසා රූපය වෙනස් වෙනව නේද? අපි වයසට යනවා, අපේ බඩමුට්ටු පරණ වෙනවා, යාන වාන දිරනවා, ගස් කොළන් වයසට යනවා, දිරනවා, කඩම් වැටෙනවා. එහෙනම් සෑම රූපයක්ම අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනවා. එහෙනම් නාම පේන්නේ නැහැ. ඒවා ඇස්වලට පේන්නේ නැහැ. එතකොට මේ නාමත් අනිත්‍ය වෙනවද කියලා අහුවම ඕ නාමත් අනිත්‍ය වෙනවා. ගස කියලා කියනවා. මේ ගස කියලා කියන මේ shabdaye තුල sarigama padani කියන සොර අතකින් තමයි මේ හැම shabdayakම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ ඕනම shabdayak අපට ප්‍රකාශයට පත් කරන්න, භාෂාවක් අරගෙන අර්ථයක් දෙන්න, අපි යම්කිසි දෙයක් මේ ලෝකෙට නිර්වචනය කරන්න අපි මේ සොර හතෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. මේක නැතුව අපට පාවිච්චි කරන්න බෑ. එහෙනම් මේ shabdaya අපි දන්නවා තරංගයක්. මේ තරංගය ගමන් කරන්නේ කොහමද? අණු වලින්. මේක තරංගයේ සම්පූර්ණයෙන්ම ඇදිලා තියෙන්නේ පරමාණු කෝටි ගණනාවකින්. ඒ පරමාණු හැම එකක්ම භ්‍රමණය වෙනවා. ඒවා ක්ෂය වෙනවා. තප්පරෙන් තප්පරයට මේකේ තියෙන අණු භ්‍රමණය වෙන නිසා අණු වෙනස් වෙනවා. එහෙනම් මේ සබ්දයත් වෙනස් වෙනවනේ. මේ නාමයත් වෙනස් වෙනවනේ. එහෙනම් අපි කියනවා කතා කළා පියරතන හාමුදුරුව කියලා කියනවා. පියරතන හාමුදුරුව පුතුජන ස්වභාවයෙන් හිටියොත් පියරතන හාමුදුරුව කියනකොටම උන්වහන්සේගේ අඩුවක් වැරද්දක් මෙනෙහි වෙනවා අපට. අනේ හේ හාමුදුරුවන්ට කතා කළේ සන්තෝෂ නැහැ සිත. පියරතන හාමුදුරුව මාර්ගය අවබෝධ කරගෙන කමඨාන් වඩලා දැන් ගුණධර්ම වලින් ගොඩක් පිළිලා ආර්ය පුද්ගලෙක්. එතකොට අපි පියරතන හාමුදුරුව එන්න කියලා කියනකොට පිරත්නාමුරු ඉස්සර මේ ආසනයක් පනවන්න සුදු රෙද්දක් දාන්න. ඇයි? ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ. උන්වහන්සේ හිතන විදිය අපට හිතන්න බෑ. උන්වහන්සේට ඇයෙන විදියට අපිට අහන්න බෑ. උන්වහන්සේ ගොඩාක් ගුණධර්ම වලින් පිරීලා උන්වහන්සේ අපට වඩා වස් අඩුණාට උන්වහන්සේ ප්‍රඥාවෙන් අපට වඩා හියලින් ඉන්නවා. උන්වහන්සේට ගරු කරන්න ඕනේ. දැන් අර කලින් පිරත්න හාමුදුරුව කියන කොටත් දැන් මේ පිරත්න හාමුදුරුව කියන කොටත් එකම වචනේනේ. වචනේ වෙනස් කළේ නෑ. හැබැයි මේ අපි තුල තියෙන ස්වභාවය වෙනස් වෙනවානේ. අපි තුල තියෙන මානසිකත්වය වෙනස් වෙනවානේ. ඒ වචන ඇනකොට තියෙන ප්‍රශ්නය මේ වෙන එකක්නේ. ඒ වගේම නැවත අපි කතා කරනවා අපේ අතුරෙකුට. අධිකාරම් මාත්‍ය එන්නකෝ අරූටද කතා කළේ කිසිම සීලයක් නැහැ, විනයක් නැහැ මේ මිනිස්යා නිසා අපට කොච්චර ප්‍රශ්නාවද, මේ මිනිස්යා අපි එලවන්න මොනතරම් උත්සාහ කරාද කියලා ඒ මිනිස්යාගේ ඒ දුස්සීල භාවය අඩුපාඩුව මෙනෙහි වෙලා ඒ මිනිස්යාගේ වචන ඇහෙනකොට මානසිකව ගොඩාක් වැටෙනවා, කලකිරෙනවා. මේ මිනිස්යාට කතා කරනවන්නේ ආම්ද්‍රෝ ලැජ්ජ නැතුව කියලා වල එහෙම එකක් හිතෙනවා. ඒ මිනිස්යා ඇවිල්ලා වැඳලා අනේ අපේ ආම්ද්‍රුනේ මම මේ ලෝකේ ගොඩාක් වැරදි කළා. මම අඟුලිමාල කෙනෙක්. අඟුලිමාල ඇඟිලි විතරයි කැපුවේ. මම මිනිසුන්ගේ සපත කැපුවා, නිදහස කැපුවා, මිනිසුන්ගේ සන්තෝෂය කැපුවා. ඒගොල්ලන්ගේ මාන ජීවිතයේ තියෙන උත්තරීතර ගුණධර්ම නැති කළා. මන් නිසා ගොඩාක් කට්ටිය කැළඹුණා, සන්තෝෂය නැති කළා, ඒගොල්ලන්ගේ ප්‍රීතිය නැති කළා, ඒගොල්ලන්ගේ සමගිය මං උදුරගත්තා. අපේ ආන්දරේ මං අඟුලිමාල කෙනෙක්. මං ගොඩාක් කට්ටියගේ මේ දේවල් කපලා මගේ කරේ මං එල්ලාගෙන ඉන්නවා. මගේ විඥානේ මං එල්ලාගෙන ඉන්නවා. මම මේවා කර්ම වශයෙන් මම මේ ඔක්කොම එකතු කරගෙන මේ සසර යන්නේ. මගේ අතේ කඩුවක් තියෙනවා. හරියටම අපේ ආන්දරේ බෙරෙත්තලට වඩා උද්දටම කැපෙනවා ඒක දැලිපිය වාගේ. මේ කඩුව තමයි මගේ ළඟ තියෙන දුස්සීලභාවය. අනේ අපේ ආන්දරේ මට අනුකම්පා කරලා සමාවෙන්න. ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේ ආර්ය ශ්‍රාවකයෙක්. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දන්න උත්තමෙක්. අනේ අපේ ආන්දරේ මට සමාවෙලා මට අනුකම්පා කරලා ඒ අඟුලිමාලට කියපු පණිවිඩය මට කියන්න. මං කැමතියි පණිවිඩය ආගන්න. ඒකෝ මම මේ ලෝකයේ හැම තැනම ගිය මිනිසුන්ගේ සන්තෝෂය කපා ගන්නවා. මිනිසුන්ගේ ප්‍රීතිය කපා ගන්නවා. සමගිය කපා ගන්නවා. මම භයානක අඟුලිමාල කෙනෙක් මට අනුකම්පා කරන්න කියලා බිම වැතිරලා නිදාගෙන කෑගාලා අඬනවා. අනේ මේ දුසියයට කතා කරනවා කියලා හිටපු ආම්බරගුල කම්පණයටපත් වෙනවා. මේ උත්තමයා කොහොමද මෙතනට ආවේ? මේ තරම් ශ්‍රේෂ්ඨ ගුණධර්ම තිබිලා. අපි මෙයාව අවතක්සේර කරලා මෙයාව නිඳාවටපත් කළා. බලන්න මේ උත්තමයා තුල තිබිච්ච උත්තරී මනුෂ්‍ය ධර්ම. දීපංකර තථාගතයන් වහන්සේ වඩිනකොට ඒ මාබෝසතාණන් වහන්සේ මඩේ නිදාගෙන පිටෝඩි වඩින්න කිව්වා. මේ උත්තමයා බිම දිගේ නිදාගෙන නැගිටින්න අඟුලිමාලට කියපු පණිවිඩය මට කියන්න කියනවා. මේ තරම් උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පිරිච්ච කෙනාට මං අවතක්සේර කළා. නින්දා කළා. මාන් මානසින් සිටිවිලි වලින් අපහාස කළා. අනේ මම තමයි දුස්සීලයා. මගේ තමයි ಗುಣධර්ම නැත්තේ. මේ උත්තමේ ඔක්කොම ಗುಣධර්ම වලින් පිරිලයි කියනකොට දැන් අර නම ඇයෙනකොට තිබිච්ච මේ මානසිකත්වය සිතේ කැළඹිල්ලට මොකද උනේ? ඒක ඒමම අනිත් පැත්තට පෙරලිලා. අපේ තුල දැන් ඒම එකක් නැහැ. එයාට සලකන්න ඕනේ. එයාට ගරු කරන්න ඕනේ. හාමුදුර මාන කරන්න නැත්තා නෑ අපේ හාමුදුරනේ. එයා මාන කරන්න ඕනේ. එයා සුදුසෙක්. එයා උත්තරී මනුෂ්‍ය ධර්ම වඩන්ඩ ආපු ආර්ය පුද්ගලෙක්. එයා අපි අත්හැරලා බෑ. එහෙම ඉල්ලීමක් කරලා හරි මහානකම් මං අරන් දෙන්න ඕනේ කියන தත්ත්වෙට දැන් ඇවිල්ලා. එහෙනම් දැන් එයාගෙන ආම්ද්‍රවන්ට වඩා අර විවේචනාත්මකව සිතපු කෙනා තමයි වැඩිපුර සිතන්නේ. එයා මාන උනාට පස්සේ එයාව ඇසුරු කරනවා. මේම අඟුලිමාල ලැමතනින් ඉන්න බව අපි දන්නේ නැහැ. අපි දන්නේ මේ අපේ ජාතක පොත් වහන්සේලා තුල මේ අඟුලිමාල කියලා එක්කිනයි ඉන්නේ. අඟුලිමාල සූත්‍රය බැලුවාම මේ එක්කිනයි ඉන්නේ. හැබැයි මේ ලෝකේ ගොඩාක් අඟුලිමාලලා ඉන්න බව දැන් අපි දන්නවා. ඇඟිලි විතරක් නෙවෙයි මිනිස්සු කප කප යන්නේ. මිනිසුන්ගේ නිදහසත් කප කප යනවා. මිනිසුන්ගේ ප්‍රීතිය කප කප යනවා. මිනිසුන්ගේ සමගිය කප කප යනවා. මිනිසුන්ගේ ගුණධර්ම කප කප යනවා. අඟුලිමාලලා හැමතැනම ඉන්නවා. ශ්‍රේෂ්ඨ කතාවක් කියපු කතාව මමත් අඟුලිමාලද කියලා බැලුවාම මටත් තේරෙනවා මමත් අඟුලිමාලේ. මමත් එක්තරා විදියකින් මිනිසුන්ගේ ඒ නිදහස ප්‍රීතිය කප කප විඳිනවා. මගේ ಗುಣධර්ම අඩුකම නිසා මට තේරෙනවා මමත් අඟුලිමාලේ කියලා. මම අඟුලිමාල බව මට කියලා දුන්නට ස්තුතියි. මං කැමැති ඔබ වහන්සේ සාමණේර රුණත් ආශ්‍රය කරන්න. ධර්ම සාකච්ඡා කරන්න කැමැති කියලා කියනවා. එහෙනම් මේ කාරණාමේ උදාහරණ අපි ඇයි මේ අවස්ථාවේ සාකච්ඡා කළේ කියලා බැලුවොත් මිසිත මේ ක්‍රියාවන් වල යෙදෙනකොට මේක වෙනස් වෙනවා. මේ සිත নানা ප්‍රකාර විදියට චංචල වෙනවා. ඒ චංචල වෙන අවස්ථාවවලදී එයාගේ අරමුණ වෙනස් කරගන්නවා. ඇයි මේ අණු හැම එකක්ම වෙනස් වෙනවනම් මේ චිත්තාණුව කියන එක වෙනස් වෙන්න පායි. බුදුහාමුදුරු දේශනා කරනවා මේක අණුවක් කියලා. පොතේ සඳහන් වෙනවා චිත්තාණු කියලා. චිත්ත අණුව කියලා. එහෙනම් මේ චිත්ත අණුව දිහා බලන්න කියනකොට චිත්තානුපස්සනා කියලා කියනවා. එහෙනම් මේ චිත්තාණුව භ්‍රමණය වෙනවා. මේ මාපලෝ භ්‍රමණය වෙන නිසා, මේ සෑම අණුවක්ම භ්‍රමණය වෙන නිසා, මේ සෑම වස්තුවක්ම භ්‍රමණය වෙන නිසා, මේ ග්‍රහලෝක මණ්ඩලය භ්‍රමණය වෙන නිසා, මේ මන්දාකිණිය භ්‍රමණය වෙන නිසා, මේ ක්ෂීරපතය මේ භ්‍රමණය වෙන නිසා, මේ චක්‍රාවාටය භ්‍රමණය වෙන නිසා. එහෙනම් මේ ලෝකයේ හැමදේම භ්‍රමණය වෙනවා. කිසිම දෙයක නවතින්න බෑ. නැවතුනොත් එයා මේ චක්‍රාවාටෙන් අයින් වෙන්න ඕනේ. එම තමයි මේ කැදිලා තින්නේ. මේ වලල්ලෙන් අයින් වෙන්න ඕනේ. නැවතිච්ච කෙනෙකුට මේක ඉන්න අවසර නැහැ. කැරකෙන කෙනෙකුට යන්න අවසර නැහැ. එයා මේකේ ඉන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේක භ්‍රමණේ වුණොත් එයාට යන්න අවසර නැහැ. එයා ඉන්න ඕනේ. නැවතුනොත් කැරකෙන ලෝකේ නැවතිච්ච කෙනාට වැඩ නැහැ. එයා යන්න ඕනේ. එහෙනම් මේ යනවා කියලා කියන්නේ නිදාස් වෙනවා, නිවන, නිවුණා. එයා හතර වුණා. එයා අතුරුදන් වුණා, රහත් වුණා. ඔහොම වචන සෙට් එකක් අදලා භාග්‍යවතුන් වහන්සේ මේක ධර්මානුකූලව ලෝකෙට දේශනා කරනවා. නැවතිච්ච කෙනා මේක නෑ. එයා අතුරුදන් වෙලා නැති කෙනෙකුට අපි කියනවා රහත් වුණා. එයා පැනලා ගියා. මේ වලල්ලේ නෑ එයා. එයා ගියා. එයා පැනලා ගියා. එයා බේරුණා. විමුක්තියටපත් වුණා කියලා ලස්සනට වචනයක් දේශනා කරනවා. ඒ වගේම එයා නැවතුණ නැත්තම් හැමදේම කැරකෙන ලෝකේ එයත් කැරකෙනවා. එයත් කටයුත්තකේ දෙනවා. ඔක්කොම ක්‍රියාවෙන්නවා, එයත් ක්‍රියාවෙන්නවා. එහෙනම් නැවතුණ නැත්තම් යන්න බෑ, ඉන්න පුළුවන්. එතකොට අපි කියනවා එයා ගියා. කොහෙද ගියේ? වැඩට ගියා. කොහේ වැඩද? ඒ භවවල ක්‍රියාකාරීත්වයට ගියා. සසරට වැඩ කරන්න ගියා. ඉපදීමට වැඩ කරන්න ගියා. ඒ නිසා එයා ගියා. වචනයක් දෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ මේ අනුවලින් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය, මේ ලෝකේ මේ නාම රූප වලින් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය හොඳට අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවට ලක්ෂණ වචන දීලා මේ ලෝකේ ධර්මයක් වශයෙන් දේශනා කරනවා. මේ හැම දෙයක්ම අපි සාකච්ඡා කරන්නේ මේ ආනාපාන සති භාවනා වඩන මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රියන් වලට ලං වෙන්නේ කොහොමද? අප්‍රියන් වලට ඈත් වෙන්නේ කොහොමද? එහෙනම් අපි දැනගත්ත මේ වෙනස් වෙන සුළු සිත ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන එයා චිත්තානුපස්සනාවෙන් එයාගේ තපස් ජීවිතය ගත කරනකොට මෙයාගේ සිතේ සිතවිලි ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මේ සිතවිලි ප්‍රමාණ අතරක් තියෙනවා. අපි අනාගතයේදී ඒ අතර වෙන වෙනම කතා කරනවා. ඒකේ තියෙන ගුණධර්ම, ඒකේ තියෙන මට්ටම් කෙනෙක් දිහා දැක්කාම එයාගේ චර්යාවෙන් එයා මොන මට්ටමේද ඉන්නේ කියලා දැක්කකම කියන්න පුළුවන්. එයා බීටා මට්ටමෙන් ඉන්නවද, ඇල්ෆා මට්ටමෙන් ඉන්නවද, තීටා මට්ටමෙන් ඉන්නවද, ඩෙල්ටා මට්ටමෙන් ඉන්නවද කියන එක ඈත දිහා දැක්කකම කියන්න පුළුවන්. හේතුව ඒ මට්ටම් වලට ගුණධර්ම තියෙනවා. ගුණධර්ම තියෙනවා. අපි ගොඩාක් අපේ ජීවිතවල ගුණධර්ම දන්නවා. දැන් බල්ලෙක් කියලා අපි කියනවනේ, මිනිස්සෙක් දිහා බල්ලා බලන්නකො කරන තරම බලු වැඩමනේ කරන්නේ. එතකොට මේ මිනිස්යාගේ මේ ගුණාංග බල්ලට හදාලයි කියලා අපි කොහොම දැනගත්තේ? එහෙනම් බල්ලා අපි හඳුරනවා. බල්ලාගේ ගුණාංග අපි දන්නවා. ඒ නිසා අපි කියනවා මේ බල්ලෙක් වාගේ ඇසිරෙනවා කියලා. සමහරලාට අපි කියනවා මේ බලන්නකො මේ මිනිස්යා මිනිස්සෙක් නෙමෙයි, දෙවියෙක්. බලන්නකො දෙවියොත් ඉන්නවනේ මිනිස්සෝ වාගේ. එහෙම කියලා කියනවා. එතකොට එයා දෙවියන් අඳුරගත්තේ කොහමද? දෙවියගේ ගුණාංග දන්නවා. එහෙනම් අපි මේ ලෝකේ බීටා කියන ඒ තරංග මට්ටමේ ඉන්න ජීවියාගේ ගුණාංග දන්නේ නැහැ. ඒ නිසා අපි බීටා කෙනෙක්ව අඳුරගන්නේ නැහැ. ඇල්ෆා මට්ටමින් ඉන්න කෙනෙක් අඳුරගන්නේ නැහැ. තීටා මට්ටමින් ඉන්න කෙනෙක් අඳුරගන්නේ නැහැ. ඩෙල්ටා මට්ටමින් ඉන්න කෙනෙක් අඳුරගන්නේ නැහැ. එහෙනම් ඒ ගුණධර්ම දැනගත්තාම එන කෙනා ආවල් ගුණධර්ම තියෙනවා. ඇවිදිනකොට, පය තිනකොට ඒ ගුණධර්ම තියෙනවා ඒකේ. පොඩි චලනයක් වුණත් ඇති ඒ ಗುಣධර්ම එළියට එනවා. එතකොට ඒ ಗುಣධර්ම ටික සම්පූර්ණයෙන් දැනගෙන හිටියාම ජීවියෙක් ඉන්නේ මේ මානසිකත්වයෙන්. එයා හිතන්නේ මේ වගේ දේවල්, එයාට හිතෙන්නේ මේ වගේ දේවල්. එයා කට ඇරියොත් එයාට කතා කරෙන්නේ මේ වගේ දේවල්. නැකිට්ටොත් එයා ඇසිරෙන්නේ මේ විදියට. එහෙනම් අපට එයාට ගනුදෙනු කරන්න හරි ලේසි. අපි දන්නවා මේ උත්තමයාට අපි කටයුතු කරන්න ඕනේ මේ විදියට. මෙයාට මා කරුණාව අපි මෙච්චර ප්‍රමාණයකින් දෙන්න ඕනේ. එයාට අනුකම්පාව මෙච්චර ප්‍රමාණකින් දෙන්න ඕනේ. එයා ඉදිරි අපි ඉවසන්න ඕනේ කොච්චරද? සාරාංශක කල්ප කෝටියක් ඉවසන්න ඕනේ. ලක්ෂයක් නෙමෙයි, ලක්ෂ 100ක් ඉවසන්න ඕනේ. හේතුව ඒ තරම් එයා ඉදිරියේ අපි බැකපත් වෙලා කටයුතු කරන්න ඕනේ. එහෙනම් මේ මිනිසුන්ගේ తত্ত্বය අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ මනසේ ස්වභාවයන් අතර. ඇයි මේ මනසේ ස්වභාවයන් අතරක් ඇවිල්ලා තින්නේ? ඇයි මාර්ගඵල හතරක් ඇවිල්ලා තින්නේ? මේ ලෝකයේ හැමදේම අතරකින් ඇදිලා තිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතරකින් ඇදිලා තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියලා. චිත්ත මට්ටම් අතරක් තියෙනවා, බීටා ඇල්ෆා තීටා ඩෙල්ටා කියලා. හැබැයි පච්චේක බුද්ධ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඒක තමයි අපි දේශනා කරන පංචබෝධ පස්වෙනි ස්ථානය කියලා. එහෙනම් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඒකට පස්වෙනි අයවත් අයවෙනි ස්ථානෙවත් දෙන්න බෑ. ඒක ආත්පසින්ම මේ ලෝක ධාතුවේ තියෙන සෑම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා උත්තරීතර ඥානයක්. ඒ සර්වඥතා ඥානය කියලා අපි ඒකට කියන සර්වදේම දැනගන්න පුළුවන් ඥානය. එන රහතන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති භාග්‍යතුන් වහන්සේගේ හේතුව රහතේකට තේරෙන්නේ නැති ගොඩාක් දේවල් කෝටි ගණන් කාරණා භාග්‍යතුන් වහන්සේට තේරෙනවා. උන්වහන්සේකට ගෝචර වෙනවා ඒවා. එහෙනම් මේ චිත්ත වීති මට්ටම් අතර තුල මේ ඉසෙල්ලාම අපි ප්‍රිය කියන එක දැනගන්න කලින් දුක්ඛය දැනගන්න ඕනේ. දුක තැම්පත් වෙලා තියෙන්නේ කොතනද කියලා කිව්වොත් පළවෙනි මට්ටමේ පුදුජන මට්ටමේ. ඒකට අපි බීටා කියලා කියනවා. එහෙනම් මේ සිත ගොඩාක් කැළඹිච්ච ස්වභාවයක් තුළ පවතිනකොට මේ සිතේ චර්යාව ගොඩාක් වෙනස් වෙනකොට අපි දන්නවා මේ සිත තුළ ගොඩාක් දුක ඇති වෙනවා. බීටා කියලා කියන්නේ තප්පරයට සිතවිලි 40ක් විතර ඉපදෙන්න පුළුවන් මට්ටම. එයා ගොඩාක් කැළඹිලා ශ්‍රවණය කරගෙන ඉන්න බෑ. ඉවසගෙන ඉන්න බෑ. සංවරව යන්න බෑ. එයාට සීලානුකූලව ඇසිරෙන්න බෑ. ඉමින් කතා කරන්න බෑ. එයාට ඇත්ත කියන්න බෑ. එයාට වචන වලින් හරියට අවශ්‍ය දේ ප්‍රකාශ කරගන්න බෑ. එයාට බොහොම සංවරව සිතන්න බෑ. එයාගේ සිත නිතරම ලෝභ දේශ මූලෙන් පෙළෙනවා. එහෙනම් මේ ප්‍රශ්න හැම එකක්ම තියෙන්නේ කොයිද? බීටවල. එයාට අපි කියනවා පෘතුජනයි කියලා. එනම් මේ පෘතුජන ස්වභාවයක ඉන්න ඒත් උත්තමෙක්නේ. එයාට ඕනම බෝධියකින් පිරිනිවෙන්න පුළුවන්නේ. එනම් මේ පෘතුජන ස්වභාවයකින් ඉන්න මේ උත්තමයා බීට මට්ටමෙන් ඉන්නවා නම් එයා ගොඩාක් දුකටපත් වෙනවා. ඇයි? එයාගේ වචන නිසා එයාට මිනිස්සු දොස් කියනවා. එයාගේ වචන නිසා එයාට අතුරු වැඩි වෙනවා. අමනාපකම් වැඩි. එයා බලන දේවල් වලින් එයාට ඔක්කොම පේන්නේ පෘතුජන දේවල්. ඇයෙන දේවල් වලින් ඔක්කොම ඇයෙන්නේ පුදුජන දේවල්. එයාගේ චර්යාවට මිනිස්සු කැමති නැහැ. දෙමව්පියෝ කැමති නැහැ. සමාජය කැමති නැහැ. රජය කැමති නැහැ. බන්ධනාගාර වලින් ඔයනවා. රාලාමිලා ඔයනවා. මේ විදිහට ගොඩාක් ප්‍රශ්න යාට මේ ලෝකේ. ඒකට කියනවා අපි දුක කියලා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්න ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා මේ බීටවල තියෙනක තීට දක්වාම ගෙනල්ලා තීටවල ඉන්න. එතකොට ඇල්පා කියන්නේ ගොඩාක් සීයෙන් තව කෙනෙකුගේ සිතට කායට දුක් නොදී ලෝකෝත්තර ජීවත් වෙන ස්වභාවය. ඒ ස්වභාවෙනුත් ඤාපල්ලයට ගිහිල්ලා. එතකොට මේ තීට කියන මට්ටමේදී අපි දන්නවා සාමාන්‍යයෙන් සිතවිලි 4 ඉඳලා 8 වෙනකන් එනවායි කියලා. එතකොට මේ 4ත් 8ත් 4 සිතවිලි එනවායි කියලා කියන්නේ යා ගොඩාක් නිවිච්ච කෙනෙක්. පැය පාක් කතා කළත් එයා ආගෙන ඉන්නවා. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන කෙනා කල්පනා කරන මම පැය පාක් විතර මේ කතා කරනවා මේ මනුස්සයාට මොකක් ප්‍රතිචාරයක් නැහැ නේ. ඇයි ලහනවා මේ ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. මොනවද ඇහෙන්නේ? ඔයා කතා කරන එක ඇහෙනවා. ඈත කුරුල්ලෙක් කෑ ගන්නවා. ඒකත් ඇහෙනවා. වායුව ගමන් කරනවා. ඒකත් ඇහෙනවා. ඈත ස්වාමීන් වහන්සේලාගේ යම් යම් විවිධ කටහඬවල් ඇහෙනවා. ගස්කොලන් එල්ලෙනවා, ඒ අතු ඇටිල්ලෙනවා, ඒකත් ඇහෙනවා. ගොඩාක් දේවල් ඇහෙනවා. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? නෑ මං කතා කරතොත් ඒකත් ඇහුණා. ඔබ අන්ති ප්‍රතිචාරය මොකක්ද දැක්කේ නෑනේ. මගෙන් ප්‍රතිචාරය බලාපොරොත්තුන්නේ නෑ. උත්තරය බලාපොරොත්තුන්නේ නෑ. ඒ නිසා මං මේ උත්තරයක් අහනකම මේක ආගෙන හිටියා. දැන් කල්පනා කරන මේ මනුස්සයෙන් ගේන ගන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ගොඩාක් දේවල් තියෙනවා. මෙච්චර මං කතා කළා, මම උඩපැනපැන කරුණ කිව්වා, කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ මේ ඉඳ මට බෑනේ. මේ පැය පා මේ ඉති පිටට මට ඉඳ බෑනේ. මේක පුරුදු වෙන්න එපා ඔක්කොමට කලින්. එහෙනම් භාවනාව පස්සේ කරමු. කපටාට පස්සේ කරමු. ඉතල එකතන ඉඳ පුරුදු වෙමු. එයා පැත්තෙන් ගිහින් වාඩි වෙලා එයා වාගේ ඉන්න පුරුදු වෙනවා දැන්. ඉතින් ඉන්න පුරුදුලා කියනවා සන්තෝෂයෙන් මේ මම දැන් සතියක් විතර ඔබ වහන්සේ ඉන්නවා වාගේ මං ඉන්නවනේ. මොකවත් ආන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, බොහොම නිස්සබ්දව ඉන්නවා මං. ඔබ වහන්සේ වාගේ ඉන්නවා නැහැ. මං වාගේ ඉන්නේ. ඔයා වාගේ ඉන්නවා. ඇත්තනේ. මට මේ ලෝකේ කවුරු වෙනවවත් ඉන්න බෑ. මට ඉන්න පුළුවන් මං වාගේනේ. එහෙනම් මේ හාමුදුරන්ට ඉන්න පුළුවන් මේ හාමුදුරන්ට ඉන්න පුළුවන් විදියට. එහෙනම් මේ ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදියට. එහෙනම් අර ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් අර ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදියට මම ඉන්න වාගේ උන්වහන්සේට ඉන්න බෑ. උන්වහන්සේ ඉන්න පුළුවන් වාගේ උන්වහන්සේට ඉන්න බෑ. මේක මාර කතාවක් නේ. සතියක් විතර උන්වහන්සේ වාගේ හිටියට මං එතන තව වෙලාදී මං දන්නේ නැනේ මට අනිත් කෙනෙක් වාගේ ඉන්න පුළුවන් විදිය. මං වාගේ තමයි මං ඉඳලා තියෙන. ඇත්ත මම නෙටියේ. හරිනේ. මම හිටියා නම් මං වාගේනේ මං ඉඳලා තින්නේ. මම ඉති ඉඳලා අරයවන් හිටියයි කිව්වම අරයා නෙමෙයි ඉඳලා තියෙන්නේ. මේ පොඩි දෙයක් වුණ නැනේ. මේ මනුස්සයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ආයෙවිල එයා වාගේ ආ ඉන්නවා. එයා වාගේ ඉන්නවා. ඉඳලා සතියක් විතර ඉඳලා කියනවා ස්වාමීනි දැන් මම මං වාගේ ඉන්නවා. නෑ. ඔයා මාන්නෙන් ඉන්නවා. අහ ඇත්ත තමයි. මම මං වාගේ ඉන්නවා කියලා එකක් හිතාගෙන කියන්නේ. හරිනේ. මේ උත්තමයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවානේ. ඔයා නෙමෙයි ඉන්නේ. ඔයා මාන්නෙන් ඉන්නවා. ඔයා වාගේ ඉන්නවා නම් ඒ වෙන විදියට ඉන්නේ. ඔයා තාම මාන්නෙන් ඉන්නවා. මාන්නෙන් ඉන්න කෙනා තමයි මේ ඉන්නේ. ඊට පස්සේ ආ කියනවා මාන්නේ නැතුව ඉන්නේ කොහමද? එහෙනම් මං වාගේ ඉන්න. එදත් මං ඒකනේ කිව්වේ ඔබ වහන්සේ වාගේ හිටියයි කියලා. ඕ එදත් ඒක තමයි කළේ. හැබැයි එහෙම හිටියේ නැහැ. දැන් මං වාගේ ඉන්න. එහෙමද? කොහමද ඉන්නේ? ඔයාව අමතක කරලා මේ හැමතැනම ඔයා ඉන්නවා කියලා හිතන්න. මම ඔයා කියලා හිතන්න. ඔයා මම කියලා හිතන්න. මේ ලෝකේ සතර මහා භූත හැම එකක්ම මම තමයි මේ ඉන්නේ. මේ ලෝකේ මම කොතනද නැත්තේ? හැමතැනම මං ඉන්නවා. ඇයි? හැමතැනම මගේ කර්මය තියෙනවා. මාමේක පර්වතේ හිටියත්, සමුද්‍ර මැජ්ජේ හිටියත්, අපට හම්බෙන්න තියෙන දේ අරියට වෙලාවට කලාවට හම්බෙනවනේ. පොළු පාරවල් හම්බෙනවා, දාන හම්බෙනවා, වන්දනා හම්බෙනවා, දොස් හම්බෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම කවුද ඉඳලා තින්නේ? මම. ඒ සීයෙන් ඉඳ කියලා කියනවා. එයාට බණ කියලා නැහැ. එයාට මොකවත් දීලා නැහැ. වාඩි වෙලා ඉඳලා එයා රාත් වෙනවා. එහෙනම් මේක තමයි තීත කියලා කියන්නේ. මේ ලෝකයේ නිවිච්ච ස්වභාවය. කලබලයක් නැහැ. වැඩිපුර කතා කරන්නේ නැහැ. උඩපයින් නැහැ. වචනයයි දෙකයි කියන්නේ. ඒ අවශ්‍ය කෙනා ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන රාත් වෙනවා. මේ ස්වභාවය තුළ මොනවද තියෙන්නේ? එයා මේ ලෝකේ කිසිම දෙයකට කැළඹෙන්නේ නැහැ. මොන සංඥාව ආවත් ඒ සංඥාවල් Tamanට ලැබෙන බව දැනගෙන සන්තෝෂයෙන් ඉන්නවා. එයා සංඥාවල් එක පොරබදින්න යන්නේ නැහැ. එයා සංඥාවල් එක ගනුදෙනු කරන්නේ නැහැ. එනම මේ තීතකින මට්ටම තුළ මොනවද තියෙන්නේ? දුක අයිමි වෙච්ච, අප්‍රිය අයිමි වෙච්ච, ප්‍රියයට ලං වෙච්ච ස්වභාවයක්. ඒ කාලේ ගොඩාක් විවේක සුවයෙන් හිටියයි කියලා අපි පොතෙන් බලනවා. ස්වාමින් වහන්සේලා භාවනා යෝගීව සන්තෝෂයෙන් කල් ගෙව්වයි කියලා. එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන දුක නම්, මේ ලෝකයේ සබ්බේ සංඛාරා දුක්ඛා නම්, භාවනා යෝගියාට කියන මේ සන්තෝෂය මොකද්ද? නන්දති කියලා බුදුහාඳුර දේශනා කරන මේ ගාථාවල අර්ථය මොකද්ද? සබ්බේ සංඛාරා දුක්ඛා කියන තථාගතයන් වහන්සේම දේශනා කරනවා, ඉද නන්දති, පෙච්ච නන්දති, කතපුඤ්ඤ උභයත් නන්දති. එහෙනම් මේ පුද්ගලයෙක් ඉන්නවලු, ඒ පුද්ගලයා කටයුතු දෙකක් කරනවලු. ඒ දෙකම කරන කෙනා ගොඩක් සන්තෝෂයෙන් ඉන්නවලු. තවත් තැනක බුදුහාඳුරෝ දේශනා කරනවා, අප්‍රියයන්ගෙන් වෙන් වුණාම එයා ප්‍රියයන්ට ලං වෙනවයි කියලා. මොකද්ද මේ ප්‍රිය? සන්තෝෂයෙන් ජීවත් වෙනවයි කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. එහෙනම් මේ හැම අවස්ථාවකම තථාගතයන් වහන්සේ සඳහන් කරන මේ ප්‍රීතිය, මේ සුඛය මොකද්ද කියලා බලනකොට, මේ සිත වෙනස් වෙනකොට ඒගොල්ලෝපත් වෙන මේ ස්වභාවය ගැන මේ දේශනා කරන්නේ. නැත්තම් අපි චිත්‍රපටි බලාගෙන කාලා බීලා නටලා මත්තම් බීලා එහෙම ඉන්න එකක් නෙමෙයි. ඒක ප්‍රතිජන ස්වභාවයේ ලෞකික එකක්. ඒක විශාල දුකක් අම්බ කරගන්න හේතුවක් හදන ක්‍රමයක්. හැබැයි මේ සිත ඒ කැළඹිච්ච ස්වභාවයෙන් අයින් වෙලා මෙයා ක්‍රමක්‍රමයෙන් නිවිලා මේ තීතකින උත්තරීතර මට්ටමට ගියාම එයා මේ දුක තියෙන ඒ මානසික ස්වභාවයෙන් අයින් වෙච්ච නිසා, දුකට ලං වෙන්න බැරි චිත්ත වීති වලට මෙයා සමවැදුන නිසා, මෙයා ප්‍රියයන් වලට ලං වෙලා මෙයා ප්‍රියයන් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. එහෙනම් අපට පුළුවන් අපේ ජීවිතය තුළ ආස්වාස වෙන බව දැනගෙන, ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට අපට සිතිවිලි තුනක් හෝ හතරක් හෝ පහක් හෝ ඊට වඩා ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මම භාවනාවේ ඉන්නවාය, ආස්වාස වෙනවාය, ප්‍රාස්වාස වෙනවාය, මේ කෙරේ මං සීය පවත්වනවාය, මං භාවනාව කරනවාය කියන මේ වගේ බොහොම සීමිත සිතිවිලි ප්‍රමාණයයි පවතින්නේ. එහෙනම් ඒ භාවනා යෝගියා තීට කියන ඒ මානසිකත්වයට පත් වෙනකොට බීටවල තියෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, ඉපදෙන්න පුළුවන් සියලුම අප්‍රියතාවයන් ඔක්කොම අතුරුදාම් වෙලා එයාට අයිමි වෙලා එයාට ප්‍රියතාවය ඇති වෙනවා. එයාට ගොඩාක් නිදාස සන්තෝෂය ඇති වෙනවා. එහෙනම් ඒ මානසිකත්වය තුළ සිටගෙන එයාට පුළුවන්කම තියෙනවා ගොඩාක් සන්තෝෂ වෙන්න, ප්‍රීති වෙන්න. එහෙනම් මේ ප්‍රියයන් වලට ලං වෙනවයි කියලා කියන්නේ අපි බණ පොත් ටිකක් එකතු කරගන්නවා, එහෙම නැත්නම් අපි ගොඩාක් බණ කියන තැන් වලට ගිහින් සම්බන්ධ වෙනවා, නේවාසික භාවනා කරන මධ්‍යස්ථානයකින් තැම්පත් වෙනවා කියන එක නෙමෙයි. ප්‍රියන් වලට ලං වෙන්න කැමති ඒ ආර්ය ශ්‍රාවකයා කරන්නේ අප්‍රියන් වලින් පෙළෙන්නව මානසිකත්වයෙන් වෙනස් වෙන එක. දුක ඇති වෙන්න පුළුවන් මානසිකත්වයෙන් වෙනස් වෙනවා කියලා කියන්නේ ආ සන්තෝෂයට සමවදිනවා, ප්‍රියන් වලට සමවදිනවා. එහෙනම් මේ ලෝකේ තීටා කියලා මට්ටමකුත්, ඇල්ෆා කියලා මට්ටමකුත්, තීටා කියලා මට්ටමකුත්, ඩෙල්ටා කියලා මට්ටමකුත් මේ සෑම නාමයක් රූපයක් තුළම තියෙනවා. ඒ ආර්යම උත්තමයා මේක මනසින් ආනාපානතුලින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇස්සරලා මේ විශ්වයේ තියෙන සෑම නාමයක් රූපයක්ම බලනකොට යදිතන මේ ගස් කොළන් හරි කරදරයි. මේවලු කොළ වැටෙනවා, අතු ගන්න ඕනේ. ගෙඩි වැටෙනවා. ඒවා ප්‍රශ්න, ඒවා ඔක්කොම අවුලලා විසිකරන ගඳ ගන්නවා නැත්තම් කුණු වෙලා. සත්තු වෙනවා, පුරුල් වෙනවා, කෑ ගන්නවා, භාවනාව කැඩෙනවා, රිලව් වෙනවා, වඳුර වෙනවා. හරි කරදරයි. බඩමුට්ටු ඔක්කොම අරගෙන යනවා. මේක ප්‍රශ්නයක්. මේ ගස් ඔක්කොම කපලා අයින් කරන්න ඕනේ. මේ ඔක්කොම සුද්ධ කරලා සම්පූර්ණ පොළව මතු කරන්න ඕනේ කියලා එයාට සිතිවිල්ලක් එනවා. දැන් එයාට කොළාතු ගන්න එක කරදරයි. කොළාතු ගන්න එක කරදරයි. ගස් වල ගෙඩි හැදෙන එක කරදරයි. ගස් වැවෙන එක කරදරයි. Tamanta පේන සීමාවේ ගස් පවතින එක කරදරයි. දැන් එයා මොන මට්ටමෙන්ද ඉන්නේ? බීටා. එයා ගොඩාක් මේ ලෝකයේ තියෙන නාම රූප වලින් දුක ගන්නවා. දුක අරගෙන දුකත් එක්ක දුක් විඳිනවා. බැරි වෙලාවත් එයා භාවනා යෝගියෙන් මේ මට්ටම් වෙනස් වෙනකොට මනස වෙනස් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් නම් එයා කල්පනා කරනවා ගයේ කොළ වැටෙන්නේ ගයට පෝර වුණ නිසා. ගාට තව ටිකක් වැඩෙන්න එයාගේ ආයුෂ ඉවර වෙන්න එපා. එනගේ ප්‍රමාණය වැඩිලා ඉවරුණාට පස්සේ විනාශ වෙන එක පටන් ගන්නවා. එහෙනම් මේ ගා අනිත්‍යතාවය කියන ධර්මය සම්පූර්ණ කරන්න අනිත්‍යතාවය මට කියලා දෙන්න, වර්ධනය වෙලා ඉවර වෙලා එයා මේ ලෝකේ විනාශයටපත් වෙන්න, එයාට වැවෙන්න අවශ්‍ය මේ පෝර ටික යවට්ටන්නේ කොළ නෙමෙයි. එයාට අවශ්‍ය වැඩිමට අවශ්‍ය රසායන ගුණාංග හදාගන්න එයා කොළ වට්ටලා, ඒ කොළ වේලිලා, ඒවා වැස්සට තෙමිලා කුණු වෙලා, ඒවා මුල් වලින් මුරාගෙන ගා හැදෙනවා. හොඳයි, සතුටුයි. ගෙඩි හැදෙනවා, එයා ප්‍රජාව බී කරනවා. ගස් කොළන් එකක්වත් මට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව මම කොළ හදන්නෙත් නැහැ, මම ගෙඩි හදන්නෙත් නැහැ, මම මොකවත් කරන්නේ නැහැ. ගහේ කටයුතු ගහ කරගන්නවා. එතකොට මල් වල කටයුතු මල් කරගන්නවා. මල් වැඩි ගාට බරයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. දවසින් දෙකෙන් පර වුණාම ඒක ඉබේ වැටෙනවා. ඒ බර ඉබේ පාලනය වෙනවා. එහෙනම් මේ ලෝකයේ තම තමන්ගේ වැඩ තම තමන් කරගෙන ඉන්න බව එයා ප්‍රත්‍යක්ෂ කරගෙන එහෙනම් මගේ වැඩේ මම කරගන්න ඕනේ. මොකද්ද මගේ වැඩේ? දුක නිවා ගන්න එක. සසරෙන් එතර වෙන එක. එහෙනම් මේ ගස් දිහා බලනකොට අරයට ගොඩාක් ප්‍රශ්න පෙනුණා. එයාට ගොඩාක් කැළඹිල්ලක් තිබුණා. හැබැයි මේ ආර්ය ශ්‍රාවකයාට පේනවා තම තමන්ගේ වැඩ තම තමන් විසින් ලස්සනට කරගෙන පාඩු වෙන්නවා. ඇයි මං විතරක් උඩපයින්නේ? මමත් මගේ වැඩේ කරගෙන ඒ අතර මමත් ගාහක් වෙලා මමත් නිස්සබ්දව මගේ වැඩේ කරගෙන මං ඉන්නවා. මොනවාද මගේ වැඩ? ලෝභ දේශ මොහ හදන එක. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට විතරක් අරක වෙනස් විදිහට පේනවා. ඒ ආර්ය ශ්‍රාවකයා අරක තුලින් ඒ ධර්මයේ දකිනවා. එතකොට මතක් වෙන බුදුහාඳුරෝ දේශනා කර තමන්ගේ වැඩක් බලා ගන්න කිව්වනේ. ඇත්තනේ. ලෝකේ හදන්න එපා, තමන් හදන්න කියලා. අරිනේ. ලෝකේ ඒ කට්ටිය හදා ගන්නවනේ. ඒ කට්ටිය පෝර හදා ගන්නවා, මල් හදා ගන්නවා, ගෙඩි හදා ගන්නවා, ඒවා වැටෙනවා, රෝල් වෙලා යනවා, තව තැනකින් ඒක කුණු වෙලා තව පැලයක් එනවා. ඒගොල්ලෝ ළමයි හදනවා, ප්‍රජාව බෝ කරනවා, පෝර හදා ගන්නවා, ඒගොල්ලෝ වැවෙනවා, ආශ්වාස කරනවා. බලන්න කොක්කම තම තමන්ගේ වැඩ කරන. එහෙනම් මම තමයි අනුන්ගේ වැඩ කරන්නේ. මම මගේ වැඩ නවත්තලා මම අනුන්ගේ වැඩ කරනවා. එහෙනම් මං අනුන්ට කඩේ යන කෙනෙක්ද? මොනතරම් ලැජ්ජයිද මේක කියන්න? මේක මිනිස්සු දැනගත්තාම මගේ මානකමටත් එක්ක ලැජ්ජයි. මම කොහොමද පිණ්ඩපාත යන්නේ? බෑ. මේ ලැජ්ජා මං හදා ගන්නවා. මේ අඩුව හදා ගන්නවා. මේ මිනිස්සු මේ මිනිස්සුන්ගේ වැඩ කරනවා. මමත් මගේ වැඩේ දක්ෂ ලෙස කරනවා. අදින්දල මම මට වැඩ කරනවා කියලා එයා එක ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙනම් බීටා කියන මානසිකත්වය තුළ මේ ලෝකේ ඉන්න සෑම සත්වයෙක්ම දුක් විඳිනවා. තීටා කියන මානසිකත්වය තුළ මේ ලෝකේ සෑමම මිනිසෙක්ම ජීවියෙක්ම ශ්‍රමණයෙක්ම සන්තෝෂයටපත් වෙනවා. එහෙනම් අද අපි මේ ආනාපාන සති භාවනාව තුළින් අපි සාකච්ඡාවට භාජනය කළ අපි සාකච්ඡාවට ගොදුරු කරපු කාරණාව තමයි මේ සිත වෙනස් වෙනකොට, මේ සිත මානසික ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකට යනකොට අපි දන්නේම නැතුව අප්‍රියයන් අපෙන් අයින් වෙලා ප්‍රියයන් වලට අපි ලං වෙනවා. එහෙනම් ප්‍රියයන් කියලා කියන්නේ මොනවද? ලෝකෝත්තර නිර්වාණ ධර්මයට අපි ලං වෙනවා. නිර්වාණ ධර්මය කියලා කියන්නේ කවුද? තථාගත බුදුහාඳුරෝ. එහෙනම් අපි මේ බුදුහාඳුරෝ දකින්න පුරුදු වෙනවා. බුදුහාඳුරෝ ආශ්‍රය කරන්න පුරුදු වෙනවා. බුදුහාඳුරන්ගේ ධර්මය ශ්‍රවණය කරන්න පුරුදු වෙනවා. එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ විහාර භූමියට ඇතුල් වෙලා ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටියකින් රිංගලා ඒ අතරින් පතරින් විමීතර ඇතුල් වෙලා ළඟටම ගිහිල්ලා ඉස්සරහම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අතින් අල්ලන්න පුළුවන් මට්ටමට ගින් වාඩි වෙලා සාදුකාර දිදි ඉන්නවා. එහෙනම් බීටා කියලා කියන්නේ එයා තථාගතයන් වහන්සේව අතින් අල්ලන්න පුළුවන් තරම් ළඟටම ගිය කෙනා. එයා අනාගාමි ඵලයේ වගේ විශේෂ ස්ථානයක ඉන්න කෙනෙක්. එයා මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් වන්නයක් ගන්ධයක් රසයක් ඕජාවක් තුලින් ධර්මය කමඨාන නිර්වාණ පණිවිඩය ආන කෙනෙක්. එයා සෑම නාමයක් රූපයක් තුලින්ම දුක්ඛ සත්‍ය දකින කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ආර්ය කුලයේ ඉපදිලා ඒ ආර්ය ගුණ ධර්ම වඩන උත්තමයන් වහන්සේලා වශයෙන් අපි මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් තුලින්ම මේක දකින්න ඕනේ. මේක දකින කමඨාන පුරුදු කරන්න ඕනේ. සිත නිවාම මේ පට්ටම අපිට ඉබේපත් වෙනවා. කිසිම තැනකින් කිසිම කඩේකින් අපිට මාර්ගඵල සල්ලි දීලා ගන්න බෑ. සාතික වලින් ගන්න බෑ. ගුණධර්ම වඩනකොට මේ විශ්ව ශක්තිය විසින් මේක ඉබේ දෙන එකක්. ධර්මයේ විසින් දෙන දායාදයක්. ධම්ම දායාද කියලා කියනවා. එහෙනම් කවුද මේ ධර්මය කියලා කියන්නේ? තථාගතයන් වහන්සේ. එහෙනම් තථාගතයන් වහන්සේ තමයි මේ සාතිකේ දෙන්නේ මාර්ගයටපත් වුණා, ඵලයටපත් වුණා කියලා. එහෙනම් විශ්ව ධර්මයේ විසින් අපට දෙන දායාදයක් නම් ධර්මයේ තථාගතයන් වහන්සේ නම් මේක තථාගතයන් වහන්සේත් එක්ක තියෙන ගනුදෙනුවක්. භාග්‍යතුන් වහන්සේට ලම්වීමක්, භාග්‍යතුන් වහන්සේ ඇසුරු කිරීමක්, භාග්‍යතුන් වහන්සේ ශ්‍රවණය කිරීමක්, භාග්‍යතුන් වහන්සේත් එක්ක විහාරය තුළ ජීවත් වීමක්, ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රශංසාවටපත් වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙනම් අපගේ ලෝකෝත්තර ජීවිතයේ අපි කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න තමයි මේ ගමන යන්නේ. අපේ සිත පුතුජන ස්වභාවයෙන් වින් වෙලා ලෝකෝත්තර ස්වභාවයට පත් වෙනකොට මේ සෑම ශබ්දයක් තුළින්ම, වර්ණයක් තුළින්ම, ගන්ධයක් තුළින්ම, රසයක් තුළින්ම, ස්පර්ශයක් තුළින්ම, චිතිවිල්ලක් තුළින්ම අපි ධර්මයේ ස්පර්ශ කරනවා, ධර්මයේ දකිනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා, ධර්මයේ ආස්වාස කරනවා, ධර්මයේ රස විඳිනවා. මේ සෑම ආයතනයක ක්‍රියාකාරීත්වය තුළින්ම තථාගතයන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපි ආශ්‍රය කරන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ කොයිද ඉන්නේ? හැමතැනම ඉන්නවා. හැමතැනම කිව්වේ ගාතුලිනුත් ඉන්නවා, සබ්දේතුලිනුත් ඉන්නවා, වර්ණේතුලිනුත් වැඩ ඉන්නවා. මේ ලෝකේ තථාගතයන් වහන්සේ නැති තැනක් නැහැ. ඇයි? මේ සතරමා භූත තුල, නාම රූප තුල හැමතැනම ධර්මය පවතිනවා නම් ඒ හැමතැනම භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා. තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ අවදාවත් පිරිනුවම් පාන්නේ, පිරිනුවම් පාවන්නත් බෑ කිසිම කෙනෙකුට. උන්වහන්සේ සදාකාලෙන් සදාකාලයට අමරණීයයි කියලා කියනවා. එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ උත්තමයා මේ ලෝකේ කිසිම දවසක තමන්ගේ වචනෙන්, තමන්ගේ මුඛයෙන් බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරන්නේ, ධර්මය ප්‍රතික්ෂේප කරන්නේ, සංඝයා ප්‍රතික්ෂේප කරන්නේ, නිවනක් නැහැ කියලා කියන්නේ, සතර අපායක් නැහැ කියලා කියන්නේ, කම්මඵල කෙරෙහි කවදාවත් අවිශ්වාස ඇති වෙන්නේ අන්න භාග්‍යතුන් වහන්සේ කියන සෝවන් සකුර්දාගාමි අනාගාමි කියන ඒ ආර්ය උත්තමයන් වහන්සේලා මේ විදිහට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, පිටුපාන්නේ නැහැ, අවිශ්වාස කරන්නේ, විචිකිච්ඡා ඇති වෙන්නේ, අවිද්‍යාව පාළ වෙන්නේ. ඒගොල්ලෝ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරපු තථාගත බුදුහාමුදුරුවන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ, බුද්ධ පුත්‍රයෝ, ආර්ය කුලයේ ඉපදිච්ච ආර්ය දරුවෝ කියලා කියනවා. එහෙනම් යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සැක කරනවා නම්, ධර්මයේ සැක කරනවා නම්, නිවන කරේ සැක පාල වෙනවා නම්, කර්මඵල විශ්වාස කරන්නේ නැත්නම් එයා කවුද? කිසිම ඵලයක් නැති පුතුජන කෙනෙක්. එයා තාම ලෞකිකයේ දුකේ ඉන්න බීට මට්ටමේ ඉන්න කෙනෙක්. ඒ වගේම කර්මඵල විශ්වාස කරනවා නම්, මේ හැම දෙයකින්ම ධර්මයේ දකිනවා නම්, එයා සතර අපාය කෙරේ බය හිතෙනවා නම්, ගුණධර්ම විශ්වාස කරනවා නම්, භාග්‍යතුන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාවෙන් වැඩ කරනවා නම්, නිතරම විද්‍යාවෙන් කටයුතු කරනවා නම්, ඒ උත්තමයන් වහන්සේලා මාර්ග ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ, කවදාවත් බුද්ධ ශාසනයට විරුද්ධ කටයුතු නොකරනා වූ, තථාගතයන් වහන්සේ නිතරම සරණ යන්නා වූ ආර්ය පුත්‍රයන් බවට සඳහන් වෙනවා. එනම් අපි ප්‍රියයන්ට ලං වෙනවයි කියලා කියන්නේ ලෝකෝත්තර තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙන එක. අපි බීට මට්ටමට පත් වෙනවයි කියලා කියන්නේ මාර්යාගේ සරණ යන සාමාන්‍ය පුත්‍රජන පුත්‍රයෙක් බවට පත් වෙනවා. මාර පුත්‍රයෙක් වෙනවද බුද්ධ පුත්‍රයෙක් වෙනවද කියන එක අපට තීරණය කරන්න පුළුවන්. අපට ඒ සම්බන්ධයෙන් අපට පත් වෙන්න පුළුවන් කැමැති ස්ථානයට ආනාපානසති සූත්‍රය තුලින් ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් හිටියාම එයා බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. ආනාපාන පැත්තකින් තියලා භාවනා පරියන්කෙන් ඉඳගෙන එයා ලෝකේ තියෙන ලෝභ දේශ මොහ මෙනෙහි කරනවා නම් වඩනවා නම් එයාට මාර්යාගේ පුත්‍රයෙක් වෙන්න පුළුවන්. හේතුව එයා තීත මට්ටම් වල දියුණු කරනවා, තව තවත් ඉපදෙන්න හේතු වෙනවා, කර්ම හදනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුළ අපි තීරණය කරන්න ඕනේ අපි මොන තැනටද යන්නේ, මොන මට්ටමටද ඉන්නේ. එහෙනම් අද දවසේ ඉඳලා මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් ඉවර කරන තාක්කල් අප්‍රියයන්ගෙන් අපි වෙන්වෙමු, ප්‍රියයන්ට ලං වෙමු. ප්‍රියේ ඉන්නේ ඔක්කම සාරිපුත්ත මොග්ගල්ලාණගෙන් පටන් ගත්ත ආර්යමා සංඝරත්නය තථාගතයන් වහන්සේලා මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු ධර්මය මේ ලෝකේ නිර්ාංජනා වැලිය වලටත් වඩා අප්‍රමාණ වූ තථාගතයන් වහන්සේලා. එනම් බුද්ධ ධම්ම සංඝ ඇසුරු කිරීමේ අවස්ථාව තමයි ප්‍රියයන්ට ලංවීම. උන්වහන්සේලාත් එක්ක වාසය කිරීමේ අවස්ථාව තමයි මේ බීටා මට්ටමෙන් අපි තීට මට්ටමටපත් වෙනවා කියන එක. එනම් අපි අපේ සිත නිවාගෙන අපි තථාගතයන් වහන්සේ ආශ්‍රය කරලා ධර්මයේ ශ්‍රවණය කරලා ආර්ය මා සංඝයාගෙන් කමඨාන් අරගෙන එදා ඒ උත්තමයන් වහන්සේලා වඩපු සෑම ගුණධර්මයක්ම මේ නාම රූපවල තියෙනවා, වන්න ගන්ධ රස ඕජාවල තියෙනවා, පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශවල තියෙනවා. එහෙනම් මේ සෑම දෙයක් පිළිම ඒ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණධර්ම සැඟවිලා තියෙනවා. ඒවා තීත මට්ටමේ ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ගුණධර්ම මේ නාම රූපවල තියෙන ආකාරය අවබෝධ කරගෙන ඒක වඩලා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ ඒක චරිතයක් වශයෙන්, විඥානයේ සිටිවිල්ලක් වශයෙන්, වචනයක් වශයෙන්, ක්‍රියාවක් වශයෙන් අපි ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම්, ගොඩනගා ගන්නවා නම්, සංවර්ධනය කරගන්නවා නම් මේක තමයි මේ ලෝකේ වඩන්න තියෙන කමඨාන නිර්වාණ මාර්ගය තථාගතයන් වහන්සේගේ පණිවිඩය. එහෙනම් අද මේ උදෑසන අපි සාකච්ඡා කරපු කාරණාව ආනාපාන සති සූත්‍රය තුලින්, ආනාපාන සති භාවනාව තුලින් අපි අප්‍රියයන්ගෙන් වෙන් වෙලා ප්‍රියයන්ට ලං වෙලා තථාගත ආර්ය ශ්‍රාවකයක් වෙන්නේ කොහමද, අපි තථාගතයන් වහන්සේ දකින්නේ කොහමද, ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහමද, ආර්ය මා සංඝය ආශ්‍රය කරන්නේ, ඇසුරු කරන්නේ කොහමද, තථාගතයන් වහන්සේ අපට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කොහමද. එහෙනම් මේ ධර්ම දේශනාව නැවත නැවත මෙනෙහි කරමු, මේ කමඨාන නැවත නැවත මෙනෙහි කරමු. බොහොම ඉක්මනට පුදුජන ස්වභාවයන් අපි තුල පවතිනවා නම් ඒකෙන් වෙන් වෙලා තීත කියන මට්ටමටපත් වෙලා නිවිච්ච මට්ටමට පැමිණිලා අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සීපත් කරලා, තුනුරුවන් ස්පර්ශ කරලා, ප්‍රත්‍යක්ෂ කරලා අපි මේ ලෝකේ අමා මා නිවනින් නිවී සැනසීම ලබන්නට, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට මේ නිර්වාණ ධර්ම දේශනාව මේ කමඨාන අප සියලුම දෙනාට හේතු වාසනා වේවා, හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.